පාචක පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගෞ කතානායකතුමනි ප්‍රශ්න අසනවා.
ගරු කතානායකතුමනි ප්‍රශ්න අංක A1 නැත. ප්‍රශ්න අංක A2 පන්සදාදා සංශෝධන කීපයක් ගෙන ඒමට අමාත්‍යාංශය විසින් කටයුතු කරමින් පවතී. ප්‍රශ්න අංක A3 තිරසර සංවර්ධන සුරක්ෂිත බලශක්ති ක්ෂේත්‍රයක් ස්ථාපනය කිරීම සඳහා විදුලි බල පනතට ඇතුළත් කළ යුතු සංශෝධන හඳුනාගෙන 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත සමාලෝචනය කිරීම සඳහා ප්‍රධාන පාර්ශ්ව කරුවන් සහ බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ සමන්විත කමිටුවක් පත් කිරීමට 2024 12 30 වෙනි දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත. ඒ අනුව පහත සඳහන් කමිටුව 2025.1 දින පත් කර ඇත. මහාචාර්ය උදයංග හේම්පාල ලේකම් බලශක්ති අමාත්‍යාංශය කමිටු සභාපති ඊට පස්සේ කමිටු සමාජිකයන් ඉංජිනේරු පුදුනු නිරෝෂණ අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි බල ප්‍රතිහාසයන් ලේකම් කාර්යාලය ආචාර්ය තීරක් සීමලා පිටිය සභාපති ලංකා විදුලි බල මණ්ඩලය ඉංජිනේරු ජනක අලුත්ගේ ලංකා විදුලි බල පුද්ගලික සමාගම මහාචාර්ය අතුල රාජපක්ෂ මෙන්ටෝබා විශ්වවිද්‍යාලය මහාචාර්ය ලීලන්ත සමරනායක පීඨාධිපති ඉංජිනේරු පීඨයේ පේරාදෙණිය ආචාර්ය තුෂාර රත්නායක මහත්මිය මොට්ටු විශ්වවිද්‍යාලය ඉංජිනේරු කෝසල කඹුරුදෙණිය මාතා වරලත් ඉංජිනේරු ආයතනයේ තේරීපත් වූ සභාපති ආචාර්ය ඉන්ද්‍රමාකලන්ද මාතා මොට්ටු විශ්වවිද්‍යාලය කමිටු විසින් වාර්තාව 2025.1 දින භාරදීය ඇත. යෝජිත සංශෝධන සඳහා මහජන අදහස් ලබා ගැනීම සඳහා 2025.1.28 දින සිට ප්‍රසිද්ධියට පත් කර ඇති අතර එය 2025.2.7 දින දක්වා යෝජනා ඉදිරිපත් කිරීම නිසලසා ඇත. එතන ඇත්තරම තව සතියක් අපි කල් දැම්ම 2025.2.14 දක්වා එකට ඉඩ තියෙනවා. එබැවින් මෙම සංශෝධන ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව ජපාන ජාත්‍යන්තර සහයෝගතා ඒජන්සි ආදී ආයතන වෙතද ඉදිරිපත් කර ඇත. එම ආයතනවල අදහස් ලබා ගැනීමට අමාත්‍යාංශය විසින් කටයුතු කරන ඇත. ප්‍රශ්න අංක A අදාළ නොවේ.
කතානායකතුමනි අමතුමා පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු දීලා කිව්වා 2024 අංක 36 දරන විදුලි බල පනත අහෝසි කිරීමට පියවර ගන්නේද? මේ පනත මේ පහුගිය රජය විසින් බලවත් විරෝධය තුළ සම්මත කරගත් පනතක්. ඒ වගේම ගරු ජනාධිපතිතුමා තමගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 2024 NPP එනර්ජි පොලිසි ලේඛනයේ පිටු 18 සඳහන් කරලා තියෙනවා නව පනතක් අරන් එනවා කියලා. අලුත් පනතක් මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රසංස්කරණ ලක් වෙන්න අවශ්‍යයි. නවීන ව්‍යාපාරික පරිචයන් ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට අවශ්‍යයි. ලෝකයේ සමග අපි ඉදිරියට යා යුතුයි. හැබැයි මේ පහුගිය පනත මගින් ගරු ඇමතුමනි විශාල ප්‍රශ්නයක් තිබුණා. මේ ආයතන වෙන්කලාට හෝල්ඩින් කම්පැනි එකක් මේ ඔක්කොම පාලනයක් ඇති කරන, ඒ වගේම ඒවා පිළිබඳව මේ මූල්‍ය පාලනය සහ ප්‍රතිපත්ති මේ කාරණා පිළිබඳ පාලනය ගොඩනගන හෝල්ඩින් කම්පැනි එකක් තිබුණේ නැහැ. ඊට අමතරව තවත් ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒතර මේ තත්වයන් තුළ ඇතිවුණු විවේචන නිසා තමයි ඔබතුමාලගේ රජය විශේෂම කරු ජනාධිපතිතුමා කිව්වේ new legislation of electricity will be passed after proper consultation stakeholder consultation එහෙම specifically කිව්වා. එතකොට නියත වශයෙන්ම අලුත් පනතක් අරන් එනවා කියලා සුළු සංශෝධන ප්‍රමාණයක් අරන් එන්නේ වික්‍රමසිංහ මහත්තයාගේ රජයේ තිබෙන ඒ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යාමට බෝ අපිට පෙනෙන්නේ. මොකද දැන් ඉදිරිපත් වෙලා තියෙන කෙටුම්පත් අපි දැක්කා. ඒ කෙටුම්පත දිහා බැලුවාම මේ වෙන් වශයෙන් ගොඩනගෙන විදුලි බල මණ්ඩලයේ කැලියවට කඩලා ගොඩනගෙන මේ ආයතන දරා සිටින පාලනය කරන ව්‍යුහයක් නැහැ. අමාත්‍යංශ ලේකම්වරයාට ඒ පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මේක බරපතල ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති ලෙකෝ ආයතනයට, ඒ වගේම LTL ආයතනයට සහ අනෙකුත් තිබෙන සබ්සිඩරි කම්පැනිස් වලට මොකක්ද වෙන්නේ කියන එක මේ හදලා තියෙන කෙටුම්පතෙත් නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්නේ ඇයි මේ අලුත්ම පනතක් ගෙනල්ලා අලුත් විදිහට අලුත් රජයට ලැබුණු ජනවරම අනුව ඔබතුමාලගේ සමග කටයුතු කරන උගත් විද්වත් වෘත්තිකයන්ගේ මතය අරගෙන අලුත්ම පනතක් අරන් එනවා කියන පොරොන්දුව කඩ කරන්නේ ඇයි?
මන්ත්‍රීතුමනි ඇත්තටම අපේ ප්‍රතිපත්ති හදනකොට මේ පනත පටන් අරන් තිබුණෙත් නැහැ. එතකොට ඇත්තටම මේකේ අපි මේ කමිටු හරහා සාකච්ඡා කරලා හෝල්ඩින් කම්පැනි ඔබතුමා කියන ගොඩක් ඒවා අන්තර්ගත කරලා තියෙනවා. මොකද මේ පනත ආවේ අපේ ප්‍රතිපත්ති ෆෝමුලේට් කරලා ගොඩක් පහු වෙලා. එතකොට අපේ ප්‍රතිපත්ති ගොඩක් මේවා කරලා ඒකදී තමාර මම හිතන් ජනාධිපතිතුමා අදහස ප්‍රකාශ කරේ. එතකොට රටේ ස්ථිර වෙලා තියෙන පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන පනත අපි අධ්‍යයනය කළා. ඒකට අනුව තමා කමිටුවක් හරහා දැන් පෙටුම් ගත දාලා තියෙන්නේ. තව ඇත්තටම තව සතිය දවස් 10කටත් වැඩි තියෙනවා. අවශ්‍ය නම් ඒ සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්. අපි වෙල්කම් කරනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. මොකද අපිට ඕනෙත් මේක හොඳ තැනකට ගෙනියන්න ඔබතුමා විශ්වාස කරනවා වගේම ඒක කිසි ගැටලුවක් නැහැ. අරකද මේකද දැන් සමහර වචන ගත්තාම දෙකේම තියෙන්න පුළුවන්. හැබැයි අරමුණ සහ ඒකේ ඉලක්කය වෙනස්. ඒකින්ද මම හිතනවා ඔබතුමාලගේ මේ අදහස් උපදේශ අපි මේ බලාපොරොත්තු වෙනවා මේ සභාව.
ගෞරවණීය දැන් මෙම නව පනත ඒ කියන්නේ 2024 අංක 36 කියන පනතේ මූලධර්ම දෝෂයක් තියෙනවා. අපි මේ පනත සම්මත කරන අවස්ථාවේ පාර්ලිමේන්තුව තුල විකල්ප යෝජනා ඉදිරිපත් කරා. විකල්ප අදහස් ඉදිරිපත් කරා. ඒ වගේම ඔබතුමාලගේ ගිය පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරුත් අඩු වැඩි වශයෙන් සමාන අදහස් ඉදිරිපත් කරේ. ඒ නිසා අපි අතර ලොකු පරතරයක් තිබුණ නෑ මේ මේක කාරණේ මේ ප්‍රසංසකන්න ගැන. මොකද රටේ ජාතික ආර්ථිකයට අතිශයෙන්ම බලපාන ජාතියේ ආරක්ෂාව පිළිබඳ බලපාන අතිශය වැදගත් ක්ෂේත්‍රයක් මේ පනත. ඒ වගේම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පාරිභෝගිකය ආරක්ෂා කරන්න තියෙන ප්‍රතිපාදනත් මේ පනත මගින් අත්පත් කරගෙන තියෙනවා. ඒ කියන්නේ නියාමනය සීමා කරලා තියෙනවා. මෙවැනි බරපතල තත්වයක් ගැන එදා ජනතා විමුක්ති පෙරමුණත් NPP පක්ෂයත් අපිත් සමග ජන බලවේගයත් අවධානය යොමු කළා. සංශෝධන ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ කතා කරා. නමුත් අද මේ ඉදිරිපත් වෙලා තියෙන යෝජිත දැන් ඔබතුමාගේ මේ නායකත්වයෙන් සකස් කරපු මේ කමිටුව මගින් දැනට සාකච්ඡාවට බඳුන් කිරීමට ඉදිරිපත් කරලා තියෙන කෙටුම්පත ඉතාම පටුයි. දැන් ඔය කෙටුම්පත මත ස්ටේක් හෝල්ඩර් කන්සල්ටේෂන් වල ගියොත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ.
ගරු මන්ත්‍රීතුමා
එනිසා ගරු කතානායකතුමනි මගේ ප්‍රශ්නේ තමයි අද වෙනකන් විධිමත් ආරාධනයක් ස්ටේක් හෝල්ඩර්ස් වලට යවලා නැහැ. ඔබතුමාගේ වෙබ් අඩවියේ තිබෙන දැනුම් දීමත් ඒ වගේම සමහර මේ දුරකථනය හරහා යවන WhatsApp පණිවිඩත් ඇරෙන්න විධිමත් දැනුම් දීමක් කළා නැහැ මහජනතා අදහස් ලබා ගැනීමට. ඒ නිසා පාර්ලිමේන්තුව තුල ඉන්න පාර්ලිමේන්තුවේ පිටතේ ඉන්න ඒ වගේම ඉංජිනේරු ක්ෂේත්‍රයේ සහ විදුලි බල ක්ෂේත්‍රයේ විද්‍යුතුන්ට අදහස් දැක්වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීලා ප්‍රමාණවත් වැඩපිළිවෙළ ප්‍රමාණවත් ක්‍රියාදාමයක් අරන් යන්න ඔබතුමා ඉදිරියට යනවා කියන කාරණේ දරගන්න කැමතියි.
අනිවාර්යයෙන්ම මොකද අපි ඇත්තටම අර ඔබතුමා මතක් කරා වගේම එනර්ජි සිකියුරිටි කියන එක පළවෙනි අපේ මේ ප්‍රයෝරිටි එක විදිහට අපි සලකනවා. ඒ අනුව තමයි සංශෝධන ටික හදලා තියෙන්නේ. අර වගේ අපිට අඩුපාඩු හෝ කාලය පිළිබඳ ප්‍රශ්නකුත් අපිට මොකද අපි මේක සාර්ථක කර ගැනීමේ අරමුණ මිසක් අපිට මොකක් හරි ගෙනල්ලා අපිට කලින් වගේ අර වැරදි ඔය පනතේ කලින් ඉදිරිපත් කරා වගේ printing mistake එක ගෙනල්ලා ඒව සම්මත කරගන්න ගිහිල්ලා ඒ වගේ තැනකට අපි යන්න කොහොමත් උත්සාහ කරන්නේ නැහැ. මොකද මේක රටේ දෙයක්. රටේ මේ රජයේ වගකීමක් වෙන්න ඕනේ. ඒක අපි සලකලා කරන්නේ. ඒ අඩුපාඩු තියෙනවා නම් අපි ඒව ඉදිරිපත් කරන්න අපි ඒව ඉස්සරහට සලකලා බලලා මේක සම්පූර්ණ කරලා රටේ මේ energy security එක ඇති කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ ගැන අදහස් දුන්නටත් ස්තුතියි.
ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇවිත්ුණා. ඔබතුමාට කාල වේලාව දෙන්න විදියක් නැහැ. ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා
කතානායකතුමනි මම දෙවෙනි ප්‍රශ්නේ අහනවා.
ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නය A1 1961 ජූලි මාස පළවෙනි දින A2 මහාචාර්ය PND ෆර්නැන්ඩෝ මහතා සභාපති MTIV අමරසේකරමිය අධ්‍යක්ෂක MJ තිලකරත්න මයා අධ්‍යක්ෂක RBR ඉමර්සන් මයා අධ්‍යක්ෂක වෛද්‍ය AA කතිරගාම මයා අධ්‍යක්ෂක ප්‍රධාන විධායක නිලධාරී ක්ලයිඩ් ෆොන්සේකා මහතා A3 පිළිවෙලින් 750ක් සහ 7633ක් 4 රුපියල් මිලියන 12202ක් පහ ඔව් එය ප්‍රාග්ධන ප්‍රමාණවත් භාවය පිළිබඳව බාසල් රෙගියුලේෂන්ස් වලට නියමයන්ට අනුකූල වෙනවා. හය අදාළ වන්නේ නැත. දෙවැනි ප්‍රශ්නය ආ වසර 10 සඳහා පිළිවෙලින් 2014 profit after tax බදු වලට පසු ලාභය බිලියන 14.2යි 2015 12.6යි 2016 15යි 2017 18.3යි 2019 12.9යි 2020 14.2යි 2021 23.7යි 2022 17.2යි 23 10.1යි 2024 25.3යි අපේක්ෂිත ලාභය ඉදිරි වර්ෂ සඳහා අපේක්ෂිත ලාභය තවදුරටත් සූදානම් කරගෙන යනවා. වර්තමාන ක්‍රමවේදය තුළ වර්තමාන ආර්ථික තත්ත්වය යටතේදී ප්‍රොජෙක්ෂන් එක කිරීමට ඒ ආයතන බලාපොරොත්තු වෙනවා. ආ දෙක වසර 10 සඳහා ප්‍රතිලාභ 2014 35.5යි 2015 27.1යි 2016 27.5යි 2017 26.6යි 2018 20.3යි 2019 13.9යි 2020 14.4යි 2021 වර්ෂය සඳහා 19.9යි 22 වර්ෂය 12.2යි 23 වර්ෂය 6.6යි 2024 වර්ෂය සඳහා 14.7යි. ආ තුන්වැනි කොටස පසුගිය වසර 5 සඳහා පරිපාලන පිරිවැය හා ආන්තික ණය අනුපාතය පිළිවෙලින් 2019 පිරිවැය බිලියන 17.2යි අනුපාතය ශුද්ධ පොලි අනුපාතයට සාපේක්ෂව 3.2යි 2020 වර්ෂයට 15.3යි බිලියන අනුපාතය 3%යි 2021 වර්ෂයට බිලියන 17.3යි අනුපාතය 3.4යි 2022 වර්ෂයට 20.7යි සහ 2.7යි ප්‍රතිශතයක් ලෙස 23 වර්ෂයට 26.2ක් සහ ප්‍රතිශතයක් ලෙස 1.8යි 2024 වර්ෂය සඳහා 27.2ක් සහ 3.4%යට ප්‍රතිශතයක් වශයෙන්. හතරවෙනි කොටස වසර 5 සඳහා ණය අනුපාතිකයේ ප්‍රතිශතයක් ලෙස නැවත වතාවක් 2019ට 9.4%යට 2020ට 8.5%යට 2021ට 8.8%යි 2022 වර්ෂය සඳහා 6.4%යි 2023 වර්ෂයට 6.6%යි 2024 වර්ෂයට 7.8%යි. පස්වෙනි කොටස 2019 සිට මේ දක්වා ශේෂපත්‍රයේ ඇමනුම එක ලෙස සභාගත කරනවා. ඈ තුන්වෙනි ප්‍රශ්නය රුපියල් බිලියනයට වඩා වැඩි ණය මුදල් කපාහැර නොමැත. දෙවැනි කොටස කපාහැර නොමැති නිසා ඒක අදාළ වන්නේ නැත. තුන්වෙනි කොටස ඉහත ක්‍රමවේදයට අනුවම අදාළ වන්නේ නැත. හතරවෙනි ප්‍රශ්නය ඈ පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා,
කථානායකතුමනි, මං ඇමතුමාගෙන් පළවෙනි අතුරු ප්‍රශ්නය අසනවා. මේ සම්බන්ධයෙන් මා හිතන විදියට පොලි අනුපාතයක් වශයෙන් 3%-4% ගෙවන අතර පරිපාලන වියදම 3.2%ක් ලෙස 2024 වර්ෂයේ වාර්තා කළ දැන් පිළිදරව් කරා. මේ නිසා මහජන බැංකුව තමාගේ ණය දෙන ආකාරය 10%-18% ක්‍රියාත්මක කරගෙන යනවා නම් අපි අඩු පොලි අනුපාතයට ණය දෙනවා කියලා පොරුන්දු වෙලා තියෙන අවස්ථාවේදී ඇයි මෙතරම් ඉතාමත් අධික ප්‍රමාණයකට පොලි සහ ණය දෙන්නේ? අපි මේක මහජන බැංකු තුළින් නිවැරදි කරන්න පුළුවන්ද? මොකද සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන් ඉතාමත් අමාරු කාර්යයක් තුළින් ගමන් කරන්නේ. ඉතින් දැන් මෙතන තියෙන හෙළිදරව් තුළ ලාභය වැඩි වෙලා තියෙනවා, පොලි අනුපාතය අඩු කරලා තියෙනවා, පරිපාලන වියදම අඩු වෙලා තියෙනවා. එහෙනම් ඇයි අපට 100ට 9ට 10ට විතර මේ ණය දෙන්න බැරි වන්නේ?
ගරු ඇමතිතුමා,
බොහොම ස්තුති ප්‍රශ්නයට. ගරු කථානායකතුමනි, මේ ඉදිරිපත් කරන ලද දත්ත historical data නැත්නම් පහුගිය වර්ෂ සඳහා තමයි මේ data. ඔබතුමා දැන් කතා කරන්නේ වර්තමාන කාලය සීමාව පිළිබඳව. ඇයි අපිට අඩු පොලියට රාජ්‍ය බං 24 වර්ෂයක්? මේ ඔක්කොම historical data. ඔව් නැද, මේ දැන් යන්නේ 2025 වර්ෂ. ගරු මන්ත්‍රීතුමනි, සෝ මේ වර්තමාන ක්‍රමවේදයේ තමයි අපිට පේනවා පොලි අනුපාතය ක්‍රමක්‍රමයෙන් පහළට ඇවිල්ලා තියෙනවා. ඒකට ඒක පිළිඹිබු වෙන විදිහට තමයි රාජ්‍ය බැංකු විශේෂයෙන්ම ණයදීම සිද්ධ කරන්නේ. ණයදීම සිද්ධ කරද්දිත් ඒ අදාළ ආයතන ණය ගන්න ආයතනයේදී රිස්ක් ප්‍රොෆයිල් එක බලලා ඒ රිස්ක් ප්‍රොෆයිල් එකට අනුව තමයි කොතරම් ප්‍රමාණයකට ඒක ලැබෙනවාද කියලා තීරණය වෙන්නේ කොමර්ෂල් මට්ටමින් ඒ පිළිබඳව තීරණය කරනකොට. නමුත් මේ වෙනකොටත් අපි දන්නවා ණය යෝජනා ක්‍රම රජයේ විසින් ක්‍රියාත්මක කරලා තියෙන ඔඩපණ ණය ක්‍රමය තියෙනවා, සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දෙන ණය තියෙනවා. 100ට 7 මට්ටමට පොලියට ණය ගැනීමට හැකි වෙන විදියට රාජ්‍ය බැංකු ක්‍රමය තුළින් ණය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සූදානම් කරලා තිබෙනවා. ඔබතුමා අහන ප්‍රශ්නේ සාධාරණයි, මේ ආර්ථිකය පණගන්වන්නට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට දරාගත හැකි පොලියකට ණය ලැබිය යුතුයි. ඒකට වැඩපිළිවෙල වර්තමාන ආණ්ඩුව දැනටමත් ක්‍රියාත්මක කරලා තියෙනවා. බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා, දෙවෙනි ප්‍රශ්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ වන්නේ අගමැතිතුමා අද උදේ ඉදිරිපත් කරා මේ සප්ලිමෙන්ටරි එක්ස්පෙන්ඩිචර්. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළා තියෙනවා මෙතන ශ්‍රී ලංකා ණයතනයට බිලියන් 2.3 කෝටි 238ක්. දැන් මේක ඒගොල්ලන්ගේ ණය ගෙවීමට විතරයි. දැන් මේ සම්බන්ධයෙන් ඇයි මහජන බැංකුවට තමයි ගෙවලා තියෙන්නේ, තමයි කොටසට අකන කටුයි බැංකු රජයේ බැංකුවලට, ඒක මහජන බැංකුවට 50%ක් මේකෙන් ලැබෙනවා. මේ සම්බන්ධයෙන් අපි පාඩු විඳින ආයතනවලට මෙවැනි ආණ්ඩුවෙන් මුදල් වෙන් කරන්නේ නැතුව මේක අපිට පාවිච්චි කරන්න බැරිද? මේක අඩු පොඩියට දැන් ඔබතුමයි මමයි කොමිටී ඔෆ් පබ්ලික් ෆයිනෑන්ස් එකේ ඉන්නවා. ඒකේ පේනවා ඔබතුමාලා ආණ්ඩුවක් වශයෙන් මොනිටි පොලිසි ගන්න බෑ. මේක මහ බැංකුවෙන් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා තමයි මම අර මීට පෙර අහපු ප්‍රශ්න ඇහුවේ. ඔබතුමාලා මේ සම්බන්ධයෙන් රජයක් වශයෙන් තීන්දුව ගන්න අවශ්‍යයි. කොහොමද මේ සුළුසා මධ්‍යම ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට කොහොමද අඩු පොලියට දෙන්න පුළුවන් වන්නේ මෙවැනි වියදම් දරාගන්නේ නැතුව?
නැවත වතාවක්, මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස පොලි අනුපාතය තීරණය කරනවා. රජය නෙමෙයි ඒක තීරණය කරන්නේ. නමුත් මම අර කලින් සඳහන් කරා වගේ රජයේ මැදිහත් වීමෙන් සහන පොලියට ණය ලබා ගැනීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ දෙන පොලියෙන් කොටසක් රජය විතින් රීඉම්බර්ස් කරනවා බැංකු පද්ධතියට. ඒ ස්මෝල් SME සෙක්ටරකට සුළුහා මධ්‍ය පරිමාණ ක්‍රමවේදයට, ඒ ණය ක්‍රමවේදයට සම්බන්ධ වෙන බැංකු පද්ධතිය හරහා. ඒ නිසා රජය බැංකු පොලිය තීරණය කරනවා නෙමෙයි, ඒකට පොලි සහනයක් දීම තුළින් මේ 104ක පමණ සහනයක් දීම තුළින් දැනට 107 පොලියට ණය ලබා දෙනවා. දෙවැනි කොටස ශ්‍රී ලංකා ආයතනය පිළිබඳව
රජයක් වශයෙන් සහනාධාර මිලක් දීලා නැහැ. එහෙම දෙන්න පුළුවන් නම් එහෙනම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දිය යුතුයි. නමුත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට
දීලා නැති නිසා ඔබතුමාගේ තුන්වෙනි ප්‍රශ්නේ ඔය. තුන්වෙනි ප්‍රශ්නේ යන්නේ දැන්. ගරු අමාත්‍යතුමා. ගරු මන්ත්‍රීතුමා.
අදට පසුව
ආණ්ඩුවක් විදිහට වෙන් කරලා තියෙනවා. ඒ අදාළ නිවේදනයන් ඔබතුමාට බලන්න පුළුවන්. රජයේ විසින් ප්‍රකාශයට පත් කරලා තියෙන සුළුහා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට ණය ලබා ගැනීම සඳහා ඒ පිළිබඳව ප්‍රකාශයන් තියෙනවා. පොදුවේ බලන්නට පුළුවන්. ඊළඟට ශ්‍රී ලංකා ණයතනය පිළිබඳ අහපු ප්‍රශ්නය ඔබතුමාලා දන්නවා. පහුගිය ආණ්ඩු විසින් මේ රාජ්‍ය ආයතන පාලනය කරපු හැටි කිසිම මූල්‍ය විනයක් නැතුව ඒ ආයතන පරිපාලනය කරා. දේශපාලඥයන්ට හිතෙන විදිහට බල කරා. ටෙන්ඩර් පටිපාටියන්ගෙන් තොරව, ඒ අදාළ ආයතනවලට ප්‍රොකියුමන්ට් ක්‍රමවේදයන්ගෙන් තොරව. ඒ නිසා තමයි මේ ආයතන පාඩු ලබන අරාජ්‍ය ආයතනයන් කියන මේ විරුදාවලිය හදලා දුන්නේ. මේ පසුගිය කාලය තුළ මේ ආයතන මේ නියාමනය කරපු සහ ඒකට දේශපාලන දායකත්වය දරපු පිරිස. නමුත් වර්තමාන ආණ්ඩුව ඒකට හැකියාව තියෙන පිරිසක් පත් කරලා ඒක නිසි අගයීමකට ලක් කරලා ඔබතුමා දන්නවා ඇති පසුගිය වසරේත් ලාභ ලබන ආයතනයක් විදිහට තමයි ශ්‍රී ලංකා නායතනය සඳහන් කරලා තිබුණේ. නමුත් අර පරණ පව් තවම ගෙවන්නට වෙනවා. ඒ නිසා ඒ ආයතනවල අති විශාල අලාභයක් තියෙනවා. කැරීඩ් ෆෝවර්ඩ් ලොස් එක ඔබතුමා දන්නවා ඇති. කියුමුලේ ඇකියුමුලේටඩ් ලොස් එකක් තියෙනවා. මැසිව් ෆයිනෑන්ෂියල් කොස්ට් එකක් තියෙනවා. මැසිව් ඒ ආයතන දරාගන්නට බැහැ. නමුත් එහෙම කියලා මේ ට්‍රාන්සිෂනල් පීරියඩ් එකේදී ඒක අතාරින්නේ නැතුව ඒකට අවශ්‍ය සහය දීලා මේ ගමන සාර්ථකව ඉදිරියට කරගෙන යන්නට වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක කරලා තියෙනවා මන්ත්‍රීතුමනි.
ගරු එස්.එම්. මරික්කාර මන්ත්‍රීතුමා නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, කොළඹ නගරයේ මහල් නිවාස වලට ඔප්පු ලබා දීමේ පිළිබඳ මම ඉදිරිපත් කර ප්‍රශ්න අහනවා.
ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය යොමු වෙන්නේ 2010 වර්ෂයේ ඉඳලා නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ නගරයේ දිස්ත්‍රික්කයේ ඇති කරපු මහල් නිවාසවල ඔප්පු ලබා දීම සම්බන්ධයෙන්. පළවෙනි ප්‍රශ්නය යොමු වෙන්නේ ආ කොටස රෝමන් 1 මහල් නිවාස සංකීර්ණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසනෝ එන්.එන්.එස්.එන් කොපමණද කියන එක. සම්පූර්ණ මහල් නිවාස 24ක් තියෙනවා. මේක දීර්ඝ විස්තරයක් නිසා මම කීපයක් සඳහන් කරලා ඉතුරු ටික සභාගත කරන්නම්. මහල් නිවාස සංඛ්‍යාව සමස් සංඛ්‍යාව 24යි. ඔව්. මං කියන්න මෙහෙම, මෙට්‍රෝ හෝම්ස් නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 626යි, විහිඳුසෙන්පුර නිවාස ව්‍යාපෘතිය 830යි. මෙයින් ඔප්පු ලබා දීලා තියෙන්නේ මෙට්‍රෝ හෝම්ස් නිවාස ව්‍යාපෘතිය 94යි, 830 විහිඳුසෙන්පුර නිවාස ව්‍යාපෘතිය 39යි, සිරිසර උයන නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 718යි, ඔප්පු ලබා දීලා තින්නේ 34යි, සම්පූර්ණ ගාන 167යි. ඉතිරි කිසිම නිවාස ව්‍යාපෘතියක ඔප්පු ලබා දීම සිදු කළා නැහැ. ඔව්, මේ එක් එක් සංඛ්‍යාව එකතුව මට ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය නම් මට එකතු කළා කියන්න පුළුවන්. 24 සම්පූර්ණ එකතුව පුතුමාට ලබා දෙන්න පුළුවන්, සභාගත කරන්න පුළුවන්. මේ සියල්ල අතුරින් ඔප්පු ඔබතුමාගේ දෙවන ප්‍රශ්නයේ අංක රෝමන් 2 ඔප්පු ලබා දීලා තියෙන නිවාසයක සංඛ්‍යාව 167යි, රෝමන් 3 ඔප්පු ලබා නුදුන් නිවාසයක සඳහා ඔප්පු ලබා දීමට කටයුතු කරන්නේද? ඔව්. සාමාන්‍යයෙන් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය මගින් සහාධිපත්‍ය සහතිකය ලබා ගැනීමෙන් අනුතුරුව තමයි ප්‍රකාශන ඔප්පුක සකස් කියලා කළ ඔප්පු ලබා දීමට කටයුතු කරන්නේ. ඒ සඳහා නිවාසවලට එකකව තියෙන හිඟ ජලබිල්පත් වරිපණම් ගාස්තු මාසික වාර්ක ගාස්තු උපරිමේ රුපියල් 350,000 ගෙවීමෙන් අනතුරුව තමයි ඔප්පු ලබා දීම කටයුතු කරන්නේ. එතකොට ඒ අනුව ඒ කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මේ සඳහා ඔප්පු ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් මේ නිවාසවල ස්වභාවය, මේ නිවසියන්ගේ ස්වභාවය දිහා බැලුවහම සමහර අයට මේ 350,000 ගෙවන්න අපහසු තත්ත්වය පිළිබඳ සහ ඒ නිසාම හිඟ මුදල් ඇතිවීම සම්බන්ධයෙන් කරු කතානායක උතුමනේ තොරතුරු වාර්තා වෙනවා. අපි මේ අවුරුද්දේ වැඩපිළිවෙළක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ 350,000 ගෙවන්න අපහසු ඒ අයට කිසියම් ක්‍රමවේදයක් සකස් කළා. සාමාන්‍යයෙන් මේකේ සමහර නිවාසවල වටිනාකමට වඩා අඩුවෙන් තමයි මේ 350,000 තීරණය කළ තියෙන්නේ. උදාහරණයකට ගත්තොත් මිහිඳුසෙන්පුර ව්‍යාපෘතියේ නිවාස ඒකකයේ වටිනාකම මිලියන 3.6යි. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කළා මේ ප්‍රමාණය අඩු කරලා තියෙනවා 350,000ට. ඒතොර මේ ප්‍රමාණය තවදුරටත් අඩු කරලා මේ අවුරුද්ද තුළ නිවාස වල ඔප්පු ලබා දීම සඳහා කටයුතු කරන්න නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව ආ කොටස අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඇමතුමා, දැන් ඔබතුමා අර සමස්ත එකතුව කියපු නැති නිසා මට මේ ඒක ගැන කියන්න අමාරු. නමුත් මම හිතනවා දල වශයෙන්, හරි දල වශයෙන් නෑ, මම වෙන ප්‍රශ්නයක් අහන්න යන්නේ. ගෙවල් 5000ක් විතර හදලා තියෙනවා අවුරුදු 14ට. එතකොට දැන් ගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවකෝ මේ ඔක්කොටම ඔප්පු ලබා දෙනවා කියලා. හැබැයි ඔබතුමාගේ උත්තර අනුව ගෙවල් 5000න් ගෙවල් 137කට ඔප්පු ලැබිලා තියෙනවා. එහෙමද?
ඔව්. මම කියන්නම්, නාගරික සංවර්ධන අධිකාරියේ මේ මහල් නිවාසවල 3792ක් තියෙනවා මුළු එකතුව. හැබැයි ඔබතුමා සඳහන් කරපු ඒ ව්‍යාපෘති යටතේ නිවාසවල ඔප්පු ලබා දීලා තියෙන්නේ 167ක් පමණයි. ඒකෙන්ම තේරෙනවා ඔබතුමා කිව්ව ওই ව්‍යාපෘතිය කොයිතරම්ද සාර්ථකද අසාර්ථකද කියන එක.
මේ ගරු ඇමතුමා මම අහන්නේ දැන් ගෙවල් 5000කින් 167කට ඔප්පු ලබා දීලානේ ඔය සම්දර්ශනයක් දැම්මේ හිටපු ජනාධිපතිතුමා ඔක්කොම ගෙවල් දෙනවා කියලා ඉවරලා බොරුවන්නේ කරලා තියෙන ඔබතුමා කියන විදිහට මේ මගේ අතුරු ප්‍රශ්නේ දැන් ඒ ඔප්පු ලබා දීමේ උත්සවයට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා කොළඹ නගර ජනතාවට කිව්වා හරිද අදින් පස්සේ වාරික ගෙවන්න එපා කියලා ඉවරලා හරිද ඒ මිනිස්සු වාරික ගෙව්වේ නැහැ දැන් අර වාරික ඇරියස් එක ඇවිල්ලා තියෙනවා එතකොට ඒ වාරිකේ ජනතාව ගෙවිය යුතුද නැද්ද?
කරු එමෙතුමා.
ඔව් මං හිතන්නේ ඔබතුමාට ඒ ජන අර මේ දවස්වල කතාවක් යනවනේ මුණ ගැහිලා කතා කරනවා කියලා ඒ ප්‍රශ්නේ අහන්න තිබුණා. හැබැයි මේ ගරු මන්ත්‍රීතුමා මෙන්න මේකත් තේරුම් ගන්න. මේ ප්‍රශ්නේ මේ සමහර මහල් නිවාස හදලා තින්නේ ওই රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලෙම නෙමෙයි. උදාහරණයක්කට ගත්තොත් මිහිඳු සෙන්පුර නිවාස ව්‍යාපෘතිය ආරම්භ කළා තියෙන්නේ 2013 බාර දීලා තියෙන්නේ. පුරදර සේවන දාලා තියෙන්නේ 2014. මේකෙන් පස්සේ අහගෙන ඉන්න ඇමතුමා. මන්ත්‍රීතුමා අහගෙන ඉන්න. ඔව්. හැබැයි ඒ කිසිම ව්‍යාපෘතිය මිහිඳු සෙන්පුර පුරදර සේවන මේ ව්‍යාපෘති තුල ඉන්න මම කියන්නම්. මේ ඔප්පු ලබා දීලා තියෙන්නේ ඔව් මිහිඳු සෙන්පුර තුර ව්‍යාපෘතියේ ගෙවල් ඒක 430ක් තියෙනවා හැබැයි බාර ඔප්පු බාර දීලා තියෙන 39යි. හැබැයි ඒක ආරම්භ කළේ තියෙන 2013. පුරසෙඳ සෙවන
ගරු ඇමතුම පිළිතුර කැටි කරන්න
34ක් තියෙනවා ඔප්පු ලබා දීලා නැහැ. ඒක ආරම්භ කළේ තියෙන 2013. එහෙනම් මේක අවුරුදු 20 දැන් අපි ඉන්නේ 2025. සමහර අවුරුදු 11කට වඩා වැඩි කාලයක් ගිහිල්ලා තිනවා මේ ඔප්පු ලබා දීලා කටයුතු කරපු නැති. ඔව් නැවත කියනවා වාරික සම්බන්ධයෙන්. ඒ මෙහෙමයි.
ගරු මාතෘකාව දැන් ඔබතුමා දෙවෙනි ප්‍රශ්නේ තහලා
ඉවරයි. නෑ මගේ ප්‍රශ්නේ අහුවා මම උත්තර හම්බුනේ නෑ එතුමට අමතකුණා ඒක. දැන් මම ඇහුවේ ඒ ඔප්පු ලබා දීමේ උත්සවයේදී හිටපු ජනාධිපතිතුමා කිව්වා වාරික ගෙවන්න එපා කියලා. ඒ අනුව ජනතාව වාරික ගෙව්වේ නෑ. හැබැයි දැන් ඒ මිනිස්සුන්ට UD එකෙන් ලියුම් එනවා අර නොගෙවපු වාරිකත් එක්ක අරියස්ටික් ගෙවන්න කියලා ඉවරලා. ඒක ගෙවන්න ඕනද එපාද?
එහෙමයි. දේශපාලනඥයෝ උත්සවවලදී එක එක කතා කියනවා. හැබැයි අදාළ ආයතනවල නීත්‍යානුකූල තත්ත්වය පැහැදිලි කළා අදාළ නීතිමය නියෝගයන් ලබා දීලා නැත්නම් ඒ ආයතනවල වැඩ කරන්න තියෙන්නේ තමන්ට ලැබිච්ච මැන්ඩේට් එක අනුව. ඒ නිසා ඔබතුමන්ලා සමහරලාට ඒ උත්සවල ඉන්නේ නැති. එතනින් පස්සේ අඩුම ගානේ ජනාධිපතිවරයා හරි කවුරු හරි දේශපාලනඥයෙක් ඒ උත්සවල කටයුතු කර ඒ විදිහට කතා කරා නම් එතෙන්ට අදාළ නීතිමය තත්ත්වය වළංගුද ආවේ ඇති කරන්නේ කොහොමද කියන එක අද මේ වෙනතුරු කතා කරලා නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් වගකීම යන්නේ ඒ ප්‍රකාශ කරපු අයට මිසක් අදාළ ආයතනට නෙමෙයි. අදාළ ආයතනවලට වැඩ කරන්න තියෙන නීතිමය තත්ත්වයන් එක්ක.
ගරු මාතෘතුමා දෙවෙනි ප්‍රශ්නේ අහලා ඉවරයි ඔබතුමා. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔබතුමා ඇවිල්ලා ගරු නීතිඥ රවුෆ් හකිම් මන්ත්‍රීතුමා සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු නීතිඥ රවුෆ් හකිම් මන්ත්‍රීතුමා එතුමා ගරු වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රීතුමා කුෂ්කර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමග අමාත්‍යතුමාගෙන් ඇසීමට. එතුමා